SBS Radio.
ඔබ දන්නවා මේ දේශගුණ විපර්යාසය කියන කාරණය පිළිබඳව බොහෝ විට විවිධ මත ඉදිරිපත් වෙනවා ලෝකයේ පුරා. පසුගියදා අපිට අසන්නට ලැබුණා එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පසුගිය වසර හතර තුළ ඇත්තටම ලෝකයේ උෂ්ණත්වය වැඩිම වශයෙන් වාර්තා වී ඇති බවට, ඒ වගේම ගෝලීය උෂ්ණත්වය පාලනය සඳහා තවදුරටත් ලෝකයේ විවිධ රටවල් විවිධ මත ධර්මින් සිටින අවස්ථාවක තමයි දැන් පවතින්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණය පිළිබඳව සහ මේ දේශගුණ විපර්යාසය පිළිබඳව මේ ජාත්‍යන්තර වශයෙන් වර්තමානයේ ඇති තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න ශ්‍රී ලාංකිකයෙක් සමග අපි දැන් සම්බන්ධ වන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ඉන්ටර් ගවර්න්මෙන්ටල් පැනල් ඔන් ක්ලයිමට් චේන්ජ් එමත් නැත්නම් IPCC යනුවෙන් හඳුන්වන සංවිධානයේත්, World Water Assessment Program නම් වැඩසටහනේත් උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ජර්මනියේ කසල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිසිර විතානච්චි සමග තමයි දැන් අපි මේ SBS සිංහල වැඩසටහනෙන් කතාබහට එකතු වන්නේ. ආචාර්ය සිසිර, අපි ඔබ මුලින්ම අයබෝන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
අයබෝන්.
ඔය සිසිර, අපිට මුලින්ම කියන්නක ඔබ දැන් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනුබද්ධිතේ ආයතන කිහිපයක් සමගින් මේ කාලගුණ විපර්යාසය පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපි මුලින්ම දැනගන්න කැමතියි.
ඔව්, මම මේ මොහොතේ වෙන විට ජාත්‍යන්තර කාලගුණ විපර්යාස පිළිබඳව කමිටුවේ විශේෂ විමර්ශකයෙකු ලෙස මම කටයුතු කරමින් සිටිනවා. ඉතින් මමත් මගේ භූමිකාව අදවර විටත් විවිධ මේ ජාත්‍යන්තර පවතින විදුතුන්ගේ සම්මුලුවක් මේ පරිසර විපර්යාස පිළිබඳ ගෝලීය පරිසර උෂ්ණත්වය පිළිබඳ අවධානය කරන පරිසරය අතර එහිදී මේ නෑත කාලීනව එළිදැක්වුවා. 2018 වසරේදී ගෝලීය උෂ්ණත්වය 1.5 දක්වා වැඩිවීම, ඒ සම්බන්ධයෙන් කොහොමද අපි ලෝකීය වශයෙන් අපි අවධානයමු කරන්නේ, අපි ඇත්තටම 1.5 කියන ඉලක්කයට අපි කොහොමද 2030 වෙනකොට යන්න ඕනේ, ඇයි අපි ඒ සඳහා යා යුත්තේ කියන එක තමයි අපි එම වාර්තාවෙන් මේ ඉදිරිපත් කරේ. ඇත්තට මේක විශාල විද්‍යුතුන් ගණනාවක් ලෝකයේ සෑම කලාපයක් නියෝජනය කරමින් සහභාගි වෙනකොට සදහන ජාත්‍යන්තර ජල සම්පත් සමුළු වරට ආයතනය ඉන්ටර්නැෂනල් වෝටර් රිසෝස් ඇසෝසියේෂන් මේක පැරිසියස නිව්යෝක් බේස් තිබෙන ආයතනයක්. අපි ගොඩක් විදුලි ලෝකයේ සහභාගීන අපි එහෙදිත් නැත කාලීන ඉතාම මේ මාස දෙක තුනකට ඉදිරියේ අපි ඉදිරිපත් කරා ජල තත්ත්ව ආණ්ඩු කරන ජල තත්ත්ව පරීක්ෂණය පිළිබඳව ගෝලීය සැලැස්මක්. මේක තමයි පළවෙනියටම ලෝකයා ඉදිරිපත් කරපු සැලැස්ම. මේකට අපි විවිධ රටවල විදුලිතුන් සහභාගී වුණා. අතරම මගේ කාර්ය භාරය වුණේ කුෂ්කර්මය සහ ජල තත්ත්ව පාලනය පිළිබඳව ඉදිරිපත් කරන්න.
ඔව්, ඇත්තටම ඔබ මේ ආකාරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ළඟින්ම මේ හා සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක් විදිහට ඔබ කොහොමද දකින්නේ මේ වත්මන් තත්ත්වය පිළිබඳව? විශේෂයෙන්ම විවිධ රටවල් මේ සම්බන්ධයෙන් විවිධ මත පල කරන අතරම විද්‍යාත්මක ප්‍රජාව හැටියට ඔබ වැනි මේ විද්වතුන් මේ ආකාරයට වාර්තාවන් ඉදිරිපත් කරනවා. ඉතින් මේ දෙක අතර ඇත්තටම තිබෙන ඝට්ටනය කුමක්ද? මම කැමති දැනගන්න ඇත්තටම වත්මන් තත්ත්වය පිළිබඳව ඔබේ අදහස කුමක්ද කියන කාරණය.
සෑම ආයතනයකම සිටින්නේ දේශපාලනික නොවන විද්වතුන්. එතකොට විවිධ විෂයන්වල විශේෂඥ මහාචාර්යවරු නැත්නම් ආචාර්යවරු නැත්නම් පර්යේෂකයෝ. අපි ඉදිරිපත් කරන්නේ අපේ මෙන්න මේ නිගම නැත්නම් මෙන්න මේ උපකල්පනය නැත්නම් මේ අපි රාජතාන්ත්‍රිකයන රටවල් වලට. එතකොට අපිට බෑ නීති සාධන නීති සැදීම සිදු කරන්නේ ජාතික රාජ්‍යයන් එතන රාජ්‍යයන් තව සිදු කරන්නේ. අපිට ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා කියන්නේ ජාතික රාජ්‍යයන් වලින් සැදුම්ලත් දේශපාලනික ආයතන එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගත්තොත් නිරෙනිබු විද්වතුන් සහභාගී වෙන නැත්නම් සිවිල් සමාජයේ සහභාගී වෙන ජාත්‍යන්තර එකමුතුවක්. අතර මේක විශේෂ මේ ගෝලීය පරිසර ආණ්ඩුකරණය තුළ අපි කතා කරනකොට මේ 2000 පසු අපි දකින විශේෂ දෙයක් තමයි අපි දැක්කේ මේ ජාතික රාජ්‍යයන් පමණයි පරිසර ආණ්ඩුකරණය නැත්නම් ගෝලීය ආණ්ඩුකරණයේ නිල තීන්දුවකට නැත්නම් එකතුනේ. නමුත් අද වෙන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන මේ ධජය යටතේ විවිධ සිවිල් සමාජ සංවිධාන විද්වතුන් සහභාගී වෙනවා. ඉතින් මේක අර අපි ඉදිරිපත් කරන මේ යෝජනාවන්, ඉතින් ඒ පිළිබඳව සමහර රාජ්‍යයන් සමහර දේශපාලන පුද්ගලයින් මේවා ඔවුන් එකඟ වෙනවා අපේ මතයට. සමහර දේශපාලනඥ තමන්ගේ දේශපාලනික පක්ෂවල නැත්නම් රාජ්‍ය තිබෙන ආර්ථික දැක්ම ආර්ථික දර්ශනය මේවත් එක්ක සඳහා එකඟ නොවෙනවා වෙන්න පුළුවන්. එහෙම ලෙස අවස්ථා තිබෙනවා අපි දැන් අපි දන්න කියෝතෝ ප්‍රොටෝකෝල් එක සඳහා සමහර කාලෙක දුන්නේ නැහැ. ඒ වගේම නෑපකාරී පැරිස් සම්බුද්ධ පැරිස් ගිවිසුම සඳහා සමහර රාජ්‍යයන් එකතුනේ නැහැ. ඉතින් නමුත් අපි යම් උත්සාහයක් ගන්නවා. ගෝලීය වශයෙන් අතර මේක තනි පුද්ගලයේගේ ක්‍රියාකාරීත්වයක් 100ක ක්‍රියාත්මක වෙන එක ලක්ෂ ගණනක අයගේ සහභාගීත්වය සිදු කරන කාර්යභාරයක්. අපේ මේ අපි උදාහරණ ගත දෙම RTCC මේ ගෝලීය උෂ්ණත්වය පිළිබඳව අපි ඉදිරිපත් කරපු වාර්තාවේ අපි සඳහන් කරන්නේ අපි 2030 වෙන විට අනිවාර්යයෙන්ම 1.5ක උෂ්ණත්වය අඩු කිරීම කියන මට්ටමට යා යුතුයි. අද කලින් තිබුණ 2.0 සෙල්සියස් අංකගෙන 1.5 කියන අපි අපේ යෝජනාවට මේක තරමක් මේ මට්ටමට සමහර රාජ්‍ය එකඟුනේ නැහැ. අතර මේක ළඟා කරගන්න බැහැ. මේ සඳහා කෙටි කාලයක් තිබෙන්නේ. මොකද 2050 කියන කාලය තමයි අපි දීලා තිබෙන්නේ. මේ වාර්තාවේ අපි ඉක්මනින් ගෝලීය උෂ්ණත්වය අඩු කරගත යුතු. එහෙම නොවුනොත් වෙන්නේ ඇත්තටම ප්‍රතිවිපාක ගණනාවක් සිද්ධ වෙන. ඒ තමයි අපි ගතට මූදු මට්ටම ඉහළ යෑම. අද ඇත්තටම මූදු මට්ටම ඉහළ යෑම සිදුවෙමින් තියෙන කාරණයක්. අපි දන්නවා කුඩා රාජ්‍යයන් කුඩා දූපත් රාජ්‍යයන් සඳහා මේක විශාල තර්ජනයක් වෙලා තිබෙනවා. විශේෂ පැසිෆික් සාගරයේ සිටම බොහෝ විශාල වශයෙන් සම්ප්‍රදායික ජනගහනයක්. ඉතින් මේ අයට තමන්ගේ නිජ භූමිය අහිමි වී යනවා. මෑත කාලීනව සිදුවිච්ච යම් යම් ආකාරයේ ගෝලීය වශයෙන් අපි දකිනවා මේ මෑත කාලීනව පසුගිය වසර කීපය තුළදී යම් යම් උෂ්ණත්වයන් ඉහළ යාම නැත්තන් අපි කියනවා මේ කෙටි කාලීනව ඇති වෙන නියඟයන් නිසා විශාල වශයෙන් මේ විශේෂම ලංකාවට ගත්තොත් එම ලංකාවේ අයට ඉස්සර දැන් මාස 5ක් වැස්ස නැතත් වතුර දීවිනා පොළවේ. නමුත් අද වෙන විට මාසයක් වහින් නැතු වෙනකොට මිනිස්සුන්ට වතුර නැහැ. ඉතින් මෙන්න මේ අරුබුද මේවා යම් කිසි ආකාර ගෝලීය වශයෙන් තියෙන දෙයක්. නැතු අපිට මේක මේ ලංකාවට නිසා වෙන දෙයක් නැත්නම් මේක මැද පෙරදිග නිසා නැත්නම් ඕස්ට්‍රේලියාව නිසා කියලා අපිට වෙන් වෙන්න බෑ. ඇමරිකාව නිසා කියලා වෙන් වෙන්න බෑ. අපි අපිට දිවෙන මේ ප්ලැනට් ඒක තුල මේ අපි වාර්තා ඉදිරිපත් කරන අපි ඉක්මනින් නාර බිස්නස් ඇස් යූෂුවල් ගියොත් අපි විශාල ආඝාතයකට යන්නේ. අපි පරිසරය මේ විදියට භාවිත කරොත් මේ විදියට අපි අක්‍රමවත් නැත්නම් කිසිම අවධානය තොරව කටයුතු කරොත් අපිට මේ පරිසරය තවත් අනාගත පරම්පරාවකට දායාද කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි ගෝලීය සෑම පුද්ගලයෙක්ම සෑම පුරවැසියෙක්ම සෑම ආයතනයක්ම අවධානය යොමු කළ යුතු කියන එක තමයි අපි මේ සෑම වාර්තාවකින් ඉදිරිපත් කරන්නේ.
ඔසිසර මම හිතන්නේ ඔබ විශේෂ කාරණයක් මේ අවස්ථාවේදී මතු කළා. දැන් මේ දේශගුණ විපර්යාසය කියන දේ අපිට වෙන් කරන්නට බෑ. ඒ ඇත්තටම පරිසර ආණ්ඩුකරණය හා සම්බන්ධ වෙනවා. මෙය ඇත්තටම ආණ්ඩුකරණය හා සම්බන්ධ වෙන කාරණයක් යනුවෙන් තමයි ඔබ සඳහන් කළේ. ඉතින් මම කැමති ඔබේ අදහස දැනගන්න. දැන් ඇත්තටම විද්‍යාත්මක ප්‍රජාව විදිහට ඔබ වැනි මේ පර්යේෂකයන්ට කුමක්ද මෙහිදී කරන්න පුළුවන්, ඔබට ලබා දෙන්නට පුළුවන් පණිවිඩය කුමක්ද ඒ සම්බන්ධයෙන්?
හොඳ ප්‍රශ්නයක් ඇත්තෙම වුණේ. ඇත්තටම මෙන්න මේක තමයි මම අර සඳහන් කරපු ආකාරයට අද වෙනකොට මේ ගෝලීය පරිසර ආණ්ඩුකරණයේදී අපිට කියන ග්ලෝබල් එන්වයරන්මන්ටල් ගවර්නන්ස් කියන කාරණයේදී අද රටවල්වල ඉන්න මේ දේශපාලන තන්ත්‍රය නැත්නම් දේශපාලනයට බැහැ ඉස්සර වගේ ඒකමතික නැත්නම් ඒකාධිකාරී තීරණ වලට යන්න. මොකද අද ගෝලීය වශයෙන් විද්‍යාඥයෝ සිවිල් සමාජය එකතු වෙලා තිබෙනවා. එතකොට මේ අය අතර මේ දැන් අපි දකින්නවා ඇමරිකාවේ වර්තමාන රාජ්‍ය විසින් ඉදිරිපත් කරන ලද සමහර පරිසරයට අහිතකර ප්‍රතිපත්ති වලට අපි දැක්කා නගර ගණනාවක පරිසරයට හිතකාමී විද්‍යුතුන් පරිසර හිතකාමී ක්‍රියාකාරීන් එළියට බහලා උද්ඝෝෂණය කරා. මේක අද වෙනකොට ජර්මනිය කියන රටේ අපි දකිනවා පාසල් ගියේ සති දෙක තුන අපි දැක්කා අපේ මම ඉන්න නගරේ කසල් කියන නගරේ පාසල් ළමයි එළියට බහලා උද්ඝෝෂණය කරා පරිසරය සඳහා. අපි මීට වඩා අපේ ආයතන රටවල් අවධානය යොමු කළ යුතුයි. මෙන්න මේක තමයි අද සිදුවෙමින් පවතින. ඒ නිසා මේ රටවල් වලට බෑ අර ඉස්සර වගේ මේ අපි දැන් දේශපාලනේ අපි තමයි තියෙන්නේ තීරණ ගන්න ජනතාව කියලා කියන්නේ මේ අවුරුදු ගානකට වතාවක් අපිට මේ කතරේ ගහන අය. එහෙම හිතන්න බෑ. ඒ දුරස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙන් දැන් බෑ. දැන් අපි ඍජුව මේ සිවිල් සමාජ ක්‍රියාකාරී. ඒ නිසා මේ தත්ත්වය තමයි අවශ්‍ය වෙන්නේ. මේ ක්‍රියාකාරීත්වය වෙන මේ සම්බන්ධතාවය තමයි අද අපිට ගෝලීය වශයෙන් සිදු කර හැක්කේ. මොකද එහෙම වුණොත් අපිට යම් කිසි ආකාරයක ප්‍රාර්ථනාවක් අපිට තියාගන්න පුළුවන් අනාගතය තුළ යම් ආකාරයකට ප්‍රගතිගාමී සංවර්ධනය කරා යන්න පුළුවන් පරිසර හිතකාමී සමාජයකට යන්න පුළුවන්. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ ලංකාවේ අය අද බොහෝ ස්ථානවල රටවල්වල විනී පර්යේෂණ කරන විද්‍යුතුන් හැටියට කටයුතු කරනවා. මේක අපි අපි දුරස්ත වුණත් අපේ රටෙන් මූදෙන් එහා පිටියත් අපි රටට අපි හදවතින් සම්බන්ධ වෙලා සිටින මේක ඉතා වැදගත් දෙයක්. ඉතින් අපි එකතු වෙලා විශේෂයෙන් අපේ වගකීමක් තිබෙනවා. අපි ලංකාව තුළ පරිසර හිතකාමී සමාජ ගොඩනැගීම සඳහා අපි එකතු විය යුතුයි. ලෝකෙ කොහේ සිටියත් ඉතින් ඕස්ට්‍රේලියාව වගේ රටක ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්න ඉතා විද්‍යුතුන් ඉබතුන් සිටින රටක් ශ්‍රී ලාංකිකයන්. ඉතාම අපි අපි ජර්මනි තුළ කතා කරන මේ ඔස්ලැටින මේ ප්‍රජා පිළිබඳ ඉතින් එතුම් ඔවුන් විශාල කාර්යභාරයක් අද වෙනකොට සිදු කරන අපිට දන්නවා. ඉතින් අපි ගෝලීය වශයෙන් අපිට පුළුවන් නම් මේ සම්බන්ධ වෙන්න මේ නෙට්වර්ක් එකක් හදා ගන්න ගව කරන්න ඔවුන් මේ විද්‍යාව කියලා කියන්නේ ඇත්තටම මේක සමාජ පරම්පරාවෙන් පරාතරාවට යාවුතු කාර්යයක්. අපිට පුළුවන් අනාගත පරම්පරාවට සස්ටේනබල් කියන එක තිරසාර භාවය කියන එක ඇති කරන්න.
හොහෙම්නම් ආචාර්ය සිසර විතානාචි අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ දේශකුණි පරයාසය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් මේ පණ විට අති තත්ත්වය පිළිබඳව SBS සිංහල වැඩසටහන් සමග මේ විශේෂ කතාබහට එකතු වුණාට
බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
Hear more stories in your language by visiting sbs.com.au.